අද වන විට අප රටේ ධනාත්මක චින්තනය යනුවෙන් හඳුන්වන කාරණයක් ගැන බහුලව කතාබහ කෙරෙනවා. පුද්ගලයා උපන් පසු සිතන පතන ආකාරය මත ඔහු ලබා ගන්නා ලෞකික දියුණුව සඳහා පවතින බව පැවසෙන අතරම ඒ සඳහා උදාහරණද මෙවැනි දේශනා වලින් ඉදිරිපත් කරයි. මාගේ ගැටලුව එසේ සිතන ආකාරයේ වෙනස් කර මෙවැනි වෙනසක් අත්දැකිය හැකිද හා එය සිදුවන හේතුඵල රටාව පහදලා දෙන්න කියලායි කියන්නේ. ඒ කියන්නේ යහපිත ධර්මානුකූල පැවැත්තක් ආපුහාම අර ලෝකයේ දැන්ට කියන මේ විද්‍යා රටාවක් තියෙනවා ධනාත්මක අගේ නැත්නම් දියුණුවක් වෙන්න හේතු වෙන්නා වූ මානසිකත්වයේ දියුණුවට පිටවා ගත්ත හිත. දැන් ඒක නැහැ, අපිට එහෙම හිතක් ඇති වෙන්නේ නැහැ. මේ ආර්ය දත්තයටපත් වෙච්ච නැත්නම් ආර්ය ධර්මය අහලා පරණා මොනවා ගන්නද හරියක් නැති ලෝකෙ ඔය අදහස එන්නේ. දැන් ඕකට කියන්නේ ඒ නවීන විද්‍යාව අපිට ඍණ තියෙනවා කියලා. ඒගොල්ලෝ ළඟ ධන තියෙනවා. ඒයි තමයි ධනාත්මක චින්තනයේ ඉන්නේ. මේවා හරි වැදගත්, ලෝකේ හරි හරයක් තියෙනවා. ඔය ආදී වශයෙන් ඔය තැනක ඉන්න එකට ඒගොල්ලෝ හිතන්නේ ධනාත්මක චින්තනයේ. එහෙම අරමුණු කරගෙන කටයුතු කරනකොට තමයි ඒගොල්ලන්ට ලැබීම පහළ වෙලා ඔක්කොම හරි ගිහිලා එන්නේ. ඒ අදහස. අපි ඒව පැත්තකට දැමහම ඍණාත්මක චින්තනය කියලා කියනවා. බලාපොරොත්තු වෙන එහෙම එකක්. හැබැයි මේ පැත්තකට දාපුවාම ඍණ වෙන හැටි කිව්වේ කාගේ නිගමනයකින්ද කියලා හොයලා බලන්න ඕනේ. දැන් හිතන්න මෙහෙම දෙයක් විදා පුංචි වැඩක් දෙයක් හදනවා. ඔය පුංචි ළමයි සෙල්ලම් බත් වෙනවා. හරි ආසාවෙන් කොහොම පිටු ඉදියෝ කියලා පොල් කටේට වැල් ටිකක් තියාගෙන ගහලා එහෙම බලනවා. පොඩ්ඩක්වත් ඉලක් ඇදලා තියෙම තියනවාද? මේ වේ අනුකයි දියෝ, මේ කෝවිනෝකයි දියෝ හැම කීක පුංචි ළමයි සෙල්ලම් කරනවා. මේ පොල් කටේ තල්ලතල්ල බලපුවාම ඇරලා තැනි තැනි ඉඩක් තිබුණා නම් එහෙම ඉතින් හිත කලකිරෙනවා මිනිත්. හොඳට කියලා කොහොම පිටු හැදිලා තිබුණා නම් එහෙම වේව කාලත් නැහැ, මේ කෝවි කාලත් නැහැ. හොඳට ඉදිලා තියෙනවා කොහොම පිටු කියලා ළමයි සන්තෝෂ වෙනවා. ඒ ළමින්ගේ මනස තමයි හරි කැමති ඒවට. ඉතින් ඊට පස්සේ සෙල්ලම් කඩයක් දාම කියලා වැලි ටිකක් හාල් කියලා තියාගෙන කෝටු කෑලි ටිකක් අරන් හාල් මැස්සෝ කියලා තියාගෙන ඔහොම ඔය කී ක්‍රම තියෙනවා. ඉක්රනවා. ඒ ළමයි හරි ආස්වාදයකුත් විඳිනවා. ළමින්ගෙන් ඇහුවොත් එහෙම ළමයි ධනාත්මක දැනක ඉන්නවා. ඔට්ටු අල්ලනවා කියලා කරනවා. විවිධාකාර ක්‍රම දිනව කෙනාට ධනාත්මකයි. ඒක තමයි පොර කන්නේ ඔක්කොම ජයග්‍රහණය කරන්න. ඒ ළමා මනසේ හැටි ඒ වගේ. දැන් මේ සාමාන්‍ය ළමා මනස ඉක්මවලා ගිය මිනිස්සු ඕවායි ක්‍රමවේදයක් කරනවා. ධනාත්මක චින්තනේ ඒකට එන්න මුල මොකද්ද? ආර්ය ධර්මයේ නොදත් අය ඒ පිළිබඳව හතරල දැනුමක් නැති නිසා මේ ලෝකයේ අවිද්‍යාවෙන් වැහිච්ච ලෝකයේ හරිය වටිනවා කියලා හිතාගෙන ඒ ලෝකේ තමයි මේ ධනාත්මක අගය කියලා ගොඩ ගහගන්න බලන්නේ. හැබැයි ඒක මොකක් නිසාද පැතිලා තියෙන්නේ ඔය අගේ? නිකම්ම සාධාරණ අගයකට හිතරේ ඉන්න විදිහක් නැහැ. මොකක් නිසාද? අවිද්‍යාව නිසාම නිගමනයක් තියෙනවා ලෝකේ හරියට වටිනවා. මේ වටිනා ලෝකේ අනිකට හිමි කරලා දීලා බෑ. මම්ම ගොඩ ගහගන්න ඕන. අවිද්‍යාවේ ධනාත්මක මේ නීති අවිද්‍යාව උතනත් එක්කලා මම කොහොම හරි ජය ගන්නවා. පළවෙනියා වෙනවා. දැන් ධනාත්මක චින්තනය කියන්නේ ওই ටික කරගන්න. පළවෙනියා වෙනවා අදහස ගන්න. මම කොහොම හරි පොහොයත් වෙනවා. අනික් කයට වඩා පළවෙනි වෙනවා. ඒක ධනාත්මක චින්තනයේ හැටියක් කියලා උගන්වනවා. දැන් එතකොට ඒ තත්වයක් එක්කලා මොකද්ද වෙන්නේ? එක්කෙනෙකුට ඒක දෙන්නේ නැහැ මාත් ධනාත්මක චින්තනය. එහෙනම් මොකද කරන්නේ? මමත් පළවෙනියා වෙනවා. තව එක්කෙනෙක් ඉන්නවා එයා ධනාත්මක චින්තනය ඉන්නේ. බෑ බෑ දෙන්නට දීලා බෑ මමත් පළවෙනියා වෙනවා. දැන් පළවෙනියා වෙන්න ළඟලොට මොකද්ද ඇති වෙන්නේ ඊළඟට? ඔතන හොඳ තරගකාරී පොරයක් ඇති වෙනවා. පොරේ පසුබහින්නේ නැහැ. ඉන්න විරිස ඔක්කොම ධනාත්මක චින්තනකාරී වෙහින්දා පළවෙනියා එකකටවත් දෙන්නේ නැහැ පළවෙනියා වෙන්න. අන්තිමට ඔය මානසිකත්වය අවිද්‍යාවෙන් හටගත්ත නිසා ලෝභයයි දේශයයි මෝහයයි අත්හැරලා බෑ උතෙන්ට ඉන්න. ඔය දෙක තුනත් එකමයි ඉන්නේ අවිද්‍යාවේ ස්වභාවය ඕකයි. එහෙනම් ඒක ඊළාට තියෙන තරංකාරීත්වය ඊළාට ඉන්නේ ගැටුමක් එක්කලා. කොහොම හරි අනික පාගලා දාලා මං ඉතින් දිනනවා. ඒකට කියන්නේ මොකක්ද ධනාත්මක චින්තනයේ අන්තිවල කියන්නේ ඒක තමයි අවශ්‍ය ඥානවන්තයා ජය ගන්නවා සී බුද්ධිය හරියට කටයුතු කරලා උපක්‍රම සීලිය කටයුතු කරලා ධනාත්මක චින්තනයේ ජය ගන්නවා කියලා නව පළවෙනිය එකයි කොච්චර 100ක් හිටියා පළවෙනියෙන් දැදුවල් දෙන්නේකට පළවෙනියෙන් දෙබැ පිරිසක් බොහොම කැකෑරුණු මනස කරපත් වෙනවා උත්සාහ කරලා වීරිය කරලා ඔක්කොම කරලා බල්ලයිට අන්තිමට නිගමනය කරන්නේ ඕක හැබැයි ධනාත්මක චින්තනයේ තියනවා කියලා ඔයා ඒ අවිද්‍යාව චින්තනයේ තියෙන ධනාත්මක කියලා කියන්නේ එහෙනම් ඒ ඇයට එක දෙයක් වෙනවා ඒ අය දන්නේ නැහැ ලෝකේ මොනවද වටින්නේ මොනවද නොවටින්නේ පංචකාම සම්පත්තියේ ආස්වාද දෙනවා නම් ඒව තමයි වටින්නේ ඔය ධනාත්මක චින්තනයේ හොයන්නේ වටිනාකම තැන දීලා තියෙන්නේ ඔන්න ඔය නිගමනයේ ඉඳලා එහෙනම් එයාගේ වටිනා ජීවිතය හදා ගන්නකොට මනවලන රූප ධනාත්මක චින්තනයේට අයිති මනවලන ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධනාත්මක චින්තනයේට අයිති ඒ අවිද්‍යා නිගමනයේ ඇති ලෝකයාගේ ස්වභාවය ඔන්නෝ තමයි ධනාත්මක චින්තනයේ කවදා හරි ගොඩ ගහගෙන පළවෙනි වෙන්න බලන්නේ එහෙනම් ඒ මානසිකත්වය නිසා ඔහු යම් කිසි මුදලක් හම්බ කළා නම් මනස කොච්චරද වැඩ කරන්නේ ආස්වාදී පස්සේ හඹා යන්න ඒකට විවිධ ක්‍රමවේද හදාගෙන ඒකට පොදි ගහ ගන්න පොදි ගහilla කොහොම වුණත් හම්බ කරපු එකකින් ওই මානසිකත්වයේ තියෙන නිසා තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ ආස්වාද විඳ ගන්නවත් ඕනේ එහෙනම් අන්තිමට ආස්වාද විදිය මුල් කරගෙන යම් තාක් දේ ඇද්ද ඔහුගේ මුදලින් කීයෙන් කොටසක් ඒ වට යනවද ධනාත්මක චින්තනය කියලා අපි ගත්තාම ඒක තමයි යන්නේ අන්තිමට ඒක අයින් කරන්න බෑ මොකක් නිසාද ලෝකේ වටිනවා කියලා ගත්තත් ප්‍රඥාවෙන් නෙමෙයි අවිද්‍යාවෙන් එහෙම කියන්න හේතුව වටිනවා වටිනා කියලා ධනකාරියෝ කොහොම අවුරුදු 100කට පස්සේ බලනවා ධනාත්මක චින්තනයේ අගේ කොච්චර ගිහින් තියෙනවද බලාගුහම ධනාත්මක චින්තනයේ ආතල් තිබුණා ආතගේ පුතා මොකද කරන්නේ ඍණාත්මක චින්තනයේ වැස ඔක්කොම විඳන් කළා කෑවා බිව්වා ජොලියේ හිටියා එයාගේ පුතා මොකද කරන්නේ ඕවා දැකලා අධ්‍යක්ෂ වෙලා දාර ආතා වාගේ ආයි ධනාත්මක චින්තනය පටන් ගන්නවා අයියා එයා ඔක්කො කරලා කියලා හිටන් හැමතැනම වහිකා කාලා හරි කමන්නේ වතුලයි වතුලි කාලා හරි කමන්නේ අමුරි ගහගෙන ඉරරවුන් ගහලා හරි කමන්නේ ඉතින් වර්ණා කර කර කියලා ධනාත්මක චින්තනය මං අද කෝටිපති අයලා ඉන්නවා කියලා කියනවා අයියා පුතා මොකද කරන්නේ ඍණාත්මක චින්තනයේ බැලලා ඔක්කොම විනාශ කරලා එයාගේ අවසානයේ කොට හිඟන්න වෙලා මෝහන්දරය ඇල්ල යනවා වගේ දලහිර යනවා විදිහට අවිද්‍යාව නිගමන දෙන්නටම තිබුණා එකෙනෙක් ධනාත්මක චින්තනය හදනවා අනිකා වනසනවා ඕක විලාස තියෙන්නේ නැද්ද කියලා ටිකක් විමර්ශනය කළා බලන්න පටු මනසකින් නැතු ටිකක් ඈතර විහිදුවලා බලනකොට රහසෙන් පේනවා වෙනසක් හැබැයි බුදුරජාණන් වහන්සේ වෙන්නා ධනාත්මක චින්තනය සෝවාන් බුදුරජාණන් තියෙනවා එයා කාරණා 10කින් වැඩෙනවා කියලා පෙන්නනවා බාහිර ලෝකේ කාරණා පහකිනුයි ආධ්‍යාත්මික කාරණා පහකිනුයි මේ සෝතාපන්න ආරි ශ්‍රාවකයා වැඩෙනවා වැඩෙන ක්‍රමත් පෙන්ලා තියෙනවා ඒ සෝතාපන්න ආරි ශ්‍රාවකයා ශ්‍රද්ධාවෙන් වැඩෙනවා සීලයෙන් වැඩෙනවා ශ්‍රුතියෙන් වැඩෙනවා ත්‍යාගයෙන් වැඩෙනවා ප්‍රඥාවෙන් වැඩෙනවා ආධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන් ධන දානි සම්පත් වලින් වැඩෙනවා ගව මහීස ආදී සතුන්ගෙන් වැඩෙනවා අබුදලු දූපුතුන්ගෙන් වැඩෙනවා මිල මුදල් ආදියේ වැඩෙනවා රාජ සම්මානයන්ගෙන් වැඩෙනවා ඒ වාහිරු වැද්දේ ඒකට හේතු වෙන්නව බොහොම පැහැදිලිව මේ ලෝකේ හරයක් නැහැ කියලා දැනගත්ත කෙනාගේ ඒ ඥානීයට ගෝචර වෙනවා හරයක් නැති ලෝකේ නවුත් අපි ඉන්නේ කොහෙද අපි ඉන්නේ කවුරු නිසාද ඒ ඥානීයට තේරෙනවා ලෝකේ යථාර්ථය දකින අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව පහළ වෙනකොට චුතුකම් වැටෙහෙන්න පටන් ගන්නවා මම අද මේ තත්ත්වෙට පත් වෙලා ඉන්නේ අහම්බෙන්ද කවුරු නිසාද දෙමව්පිය හැදුවා පෝෂණය කළා අපේ පාරම්පරිකව හදලා දුන ආතමුත්ත මොනව හරි හදලා දීලා තිබුණා අපි තදේව පරිහරණය කරනවා ගෙවල් දොරවල් වැව් ගහකොළ පරිහරණය කරනවා එහෙනම් අපි යුතුකම් තියෙනවා ඒ දෙමව්පියන්ට බැරි වෙච්චාම සලකන්න අර හදලා කරලා දුන්න අයට අවශ්‍ය කරන ඒ අවශ්‍ය කරන දානමාල දීලා පුණ්‍යානුමෝදනා කිරීම ආදී අපි කරන්න ඕනේ අපි යුතුකම් නිකම් මේවා කණ්ඩ හොඳ නෑ අපි ණය වෙන්න හොඳ නෑ ඒ අයට මේ අදහස් ගුණධර්ම අදහස් එනවා අපිට උදව් උපකාර කරපු උගන්නපු ගුරුවර ආදී කොට්ටාසේ ඉන්නවා ඊයට අපි උදව් කරන්න ඕනේ ගරු කරන්න ඕනේ අපිට හිත මිත්‍රය උදව් කරලා නම් ඊයට පසුපසින්න හොඳ නෑ ඒ අයටත් අපි උදව් කරන්න ඕනේ මේ වගේ තියෙන ලෝකෙක මම තනියෙන් හම්බ කරගෙන එහෙම මට ඕන විදිහට මගේව මී ගන්නවා කියලා ගන්න හොඳ නැහැ. යුතුයකම ඉටු කරන්න ඕනේ. එහෙනම් මේවා ලෝකේ අසාරයි වැඩක් නැහැ කියලා හිටියද? මගේ යුතුයකම ඉටු කරන්න නම් අසාරය කියන්නේ නිකන් ඉඳලා අපි අසාර නම් මොකද කරන්නේ? චන්දරාගේ නිදහස වෙනවා. බුදුරන් වහන්සේ දේශනා කළේ රස්සාව අතරින්ද නෙමෙයි, හරි හම්බ කරන එක අතරින්ද නෙමෙයි. ඒකෙන් යුතුකම ඉටු කරන්න චන්දරාගේ දුරු කරගන්න. ඇලෙන්න දෙයක් ඒකනේ. ලැබිච්ච හැටියට කටයුතු කරන අලෝභයි. අලෝභය ලැබීමට හේතු වෙන ක්‍රමයක් තියෙනවා. මොකක් නිසාද? යම්කිසි යහපත් කෙනෙක් යහපත් වෙන්න වෙන්න එයාට එකතු වෙන පිරිසත් එයාගේ හිත වැඳින්නේ ගතියට ගතිය අනුකූලව. එහෙනම් හැදෙන යාළු පිරිස, නෑදෑ පිරිස වුණත් එයාගේ ඇතුළට එන ඔක්කොම පිරිස හොඳ ගුණධර්ම ඇති පිරිසක් ඉන්නවා නම් තමන්ගේ හිතවත් හැටියට තමාට මානසික ගැළපෙන අය තමයි එයාගේ පිරිස වෙන්නේ. ඊට පස්සේ යාළුවෝ හිතවත්ව හැදෙනවා. ක්ලබ් එකට ගියාම යාළුවෝ හිතවත්ව හැදෙන්නේ සූරාගෙන කාලා මරාගෙන කාලා උගේ දින ඉඩ කරන් ටිකක් නැති කරලා ඉනේ තියෙන හෙද්ද විකුණු හරි ගන්න වරේ වරින් ඉක්මන් කළාද පාටියක් දාන්න ඔය ජාතිය කතාවට ඉන්නේ. නමුත් උතුමන් ඇසුරු කරන අර අවිද්‍යාවේ දුරු වෙන පැත්තට නැඹුරු කරපු ආර්ය පැත්තට නැඹුරු වෙච්ච අය සිල් සමාදන් වෙන හරි ආපුවම හම්බෙන්නේ යාළුවා වෙන්නේ නෑ දෑ වෙන්නේ කවුද හිතවත් වෙන්නේ කවුද හරි අර ආර්ය පිරිසමයි. එහෙනම් එයාට මග පෑදෙන ක්‍රමවේදියා ලෝකේ තියෙනවා. කෘතගුණ සලකන පුද්ගලයාට කෘතගුණ සලකන පුද්ගලයාම සම්බන්ධ වෙනවා. ගතියට ගතිය ඉන්නේ එකතු වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව විග්‍රහ කළා තියෙනවා. එහෙනම් ඒ බඳු පිරිස ආවට පස්සේ තමන්ගේ ටික කාලයක් යනකොට අවුරුදු 10ක් 15ක් යනකොට තමන් ඇසුරු කරන පිරිස ඔක්කොම හොඳ ගුණධර්ම ඇති අය. දුකේදී විහිද වෙන අය. තමනුත් එහෙම වෙනවා, අනික අයත් එහෙම වෙනවා. එහෙනම් අර ක්ලබ් එකේ හටගන්න යාළුවෝ හටගන්නේ නැහැ කවදාවත්. ආරි ගතිය ඇතියට හම්බෙන යාළුවෝ තමන්ට ආයෙන පරිසරය හැදෙන්නේ අර දහම් පරිසරය තුල. එහෙනම් ඒ බඳු පිරිස අතරේ අන්‍යෝන්‍ය සහයෝගයේ සහ සම්බන්ධතාවය බොහොම හොඳට තියෙනවා. හැබැයි එකිනෙකට එකිනෙක වලසලයි නැහැ එතන. දැහැමින් හරි සම්බ කරගත්තා නම් ඒකින් කරගන්නා කටයුතු වලින් පුණ්‍ය කර්ම නැත්නම් තමන් කරන පුණ්‍ය කර්ම ආදීන් ඔහු ඉදින් කරන යහපත් කායික මානසික කටයුතුමයි යෙදෙන්නේ. ගතියේ ගතිය සම්බන්ධ වෙනකොට සසල කරන ලද පුණ්‍ය ශක්තිය එතෙන්ට ඇදිලා එනවා. ඇදිලා ඇදිලා වාසනාවක් පෑදෙන ක්‍රමවේදයක් හැදෙනවා. ඔහු කෙරෙහි ඇසුරු කරන යම් දේවතා කොට්ටාස ඉන්නවා. තමන් කරපු පුණ්‍යානුමෝදනාව නිදල කරනකොට අන්නේ දේවතා කොට්ටාසියෝ තමන්ගේ අතදරුවේ රකින්නවා වගේ ආරස්සා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එන්න පෙන්නේ පැත්. මෙන්න මෙහෙම කෙනෙකුට යම්කිසි පාලන සමාජයක නැත්නම් පාලනය කරන රජයක ඒ වගේ බලවත් පිරිසකගේ හිත නැඹුරු කරන්න ශක්තියක් තියෙනවායි දේවතාදී කොට්ටාස වලට. තමන්ට යම්කිසි උවමනාවක් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ අදහස එනකොටම ඒ දේවතාවන්ට පේනවා. ඒ අවශ්‍ය තැඟවලට ගිහිලා ඒ රුකුල් දෙන්න ඒගොල්ලන්ගේ හිත නමා දෙනවා. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා ඒ පැත්තෙන් එන්න පෙන්න පැත්තකි. අලෝභයේ ලැබීමට හේතු වෙන්නේ ඔන්න ඔය ක්‍රමීට. අදවිසේ සමගිය. දෙයව කවදාවත් රණ්ඩු වෙන්නේ නැහැ. යුතුයකම් ඉටු කරනවා. ගුණධර්ම ගැන කතා කරනවා. සමගිය පතුරවනවා. ඒ සමගිය බැදෙන්නේ එතන බලපුවාම අර ඉස්සර එදෙන්නපත් වෙන්න ඉස්සෙල්ලා තමන්ගේ යාළුවෝ හිටියේ ක්ලබ් එකේ එහෙම ඉන්න අය. එවන හොරු මංකොල්ලකාරයෝ ඒගොල්ලෝගේ තමයි හිතවත්කම් බැඳිලා තිබුණේ. දැන් බලපුවාම එහෙම කවුරුවත් අහලකවත් නැහැ. සම්බන්ධයෙන් ධර්මානුකූලව සකස් වෙලා එනවා. අන්න ඒක තමයි රාජරාජ මහා මාත්‍යාදීන්ගෙන් ආර්යයන්ට බොහොම ගරු සැලකිලිනවා කියලා. ඒකට හේතු ලැබෙනවා. මොකද හේතුව? එයාගේ චරිත ලක්ෂණ බලපුවාම ප්‍රසිද්ධිය කීර්තියක් නැගෙන්නේ. අසත්පුරුෂ වැඩ නැහැ. නරක වැඩ නැහැ. සමාජයේ ආදර්ශයක්. යහපත් කෙනෙක් හැටියට සමාජයේ පිළිගන්නවා. ඒ ගති ලක්ෂණ වැඩෙනකොට සමාජයේ ප්‍රිය කරනවා. ප්‍රිය කරන්නේ ප්‍රිය පුද්ගලයා ප්‍රිය පිරිස. අන්න ඒක වෙනස ඇති වෙන්නේ එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ අහනවා. කොයි පැත්තක හරි යම් රජයක් ගොඩනැගුණාට පස්සේ ඒ රජුරුවන්ගෙන් යම්කිසි වැරදි වලට දඬුවම් දෙන ප්‍රභාවයක් තියෙන රාජ දඬුවම්. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා. මෙන්න මේක පරපණ නසන්නේ සත්ව හිංසා කරන්නේ නැහැ මොහු උලදීවි. ඒ ජාතිකක් එහෙම කියනවාද කවුරුවා? මේ මිනිස්සයා හොරකම් කරන්නේ නැහැ දැහැමින් සාමීන් ජීවත් වෙන මොහු හිරීර දාපිය. එහෙම නියෝගයක්කුත් කරනවාද? මේ මිනිස්සයා සුරා සූදු දුරාචාර ආදී කරන්නේ නැහැ බොහොම සෑමින් දැහැමින් සාමීන් හරි හැම වෙලේ ජීවත් වෙන හොඳ කෙනෙක්. ඒකින්ද මේක අවුරුදු 10 ක හිරගෙට නියම කරනවා. එහෙමත් එකක් තියෙනවාද? මේක බොරු කියලා අනුන් රවට්ටනවා. රජේ රවට්ටනවා. සමාජයේ රවට්ටනවා. එහෙනම් ඒ රවට්ටන කෙනා කියන්නේ නරක පැත්ත. එහෙම එකක් කරන්නේ නැහැ. බොහොම අවංක නියතමානී වචන සත්‍ය වචන භාවිතා කරන කෙනෙක්. ඒ සත්‍ය වචන භාවිතා කරන හොඳ කෙනෙක් නිසා මේ මිනිස්සු අවුරුදු දෙකකට හිරෙන්න නියම කරනවා. එහෙමත් එකක් තියෙනවාද නීතියක් හදලා. කේලම් කියලා අනුම් බිදවනවා පරස වචන කියලා සැලපාරට පත් කරනවා මේ ආදී ඇති මේ දස අකුසලයේ විග්‍රහ කරලා කියනවා. මෙන්න මේ දස අකුසල් නොකරන එකෙක් ඉන්නවා. ඒ නොකරන හින්දා මේක හිරේ දාපිය මේකට මේ දඬුවම කසපහර ගාපිය මෙහෙමත් දඬුවම් පනවන ක්‍රමයක් ලෝකේ තියෙනවා. ස්වභාවික තියෙන භෞතික නැළමි ලෞකික ලෝකියාව ලෞකික අය විසින් හදපු නීති රීතියකවත් දුස්චරිතයට දඬුවම් මිසක් සුචරිතයට දඬුවම් පමුණන්නේ කොහෙද? එනම් යම්කිසි ගලු පැසතුමක් එනවා නම් රජයෙන් හෝ සමාජයෙන් හෝ සුචරිතයට යහපත් පැත්තට, දුස්චරිතයට ආව නම් එබඳු බුද්ධලේකින් ඉතාම තාවකාලික මහ විනාශයට හේතු වෙන එකක් හදිනවා මිසක් ඒක දිනුවොට රදා හිටින්න හේතු වෙන්න ආවුදයක් වෙන්නේ නැහැ. ඒ ආධාරයේ උපකාරයවත් යහපතක් වෙන්නේ නැහැ, විනාශයේ විනාශයක් වෙනවා මිසක්. මෙන්න මේ කාරණියුට පෙන්ලා තියෙනවා අලෝභයේ ආදීසේ අමෝහයේ කියන මේ කාරණාවන් යුත වෙන්නේ ධර්මානුකූල බුද්ධලයාට හැම පැත්තෙම යහපතක් එන හැටි. තමන්ගෙන් අනුන්ටත් අනුන්ගෙන් තමන්ටත් වෛරය බයක් හටගන්නේ නැති වෙන කරුණ වේදෙනවා. මෙන්න මේ හේතුවෙන් අවිවෘධියක් නැගින්න මූලික වශයෙන් හේතු වෙනවා. ලැබෙන පින්ඵලයේ පුණ්‍ය ගංගා කුසල ගංගා නැගිනකොට ගතියේ ගති ලක්ෂ නැති පුණ්‍ය ශක්තිය ඇදලා එනවා. ආපුහම ඊට අනුකූල මේ විශ්වේ ක්‍රියාත්මක වෙනවා. සකස් වෙන්න පටන් ගන්න ක්‍රම මෙහෙම හදිලා එනවා. සමහර වෙලාවට විශේෂ ලාභයක් එන තියෙනවා නම් ඒකට අවශ්‍ය කරන පරිසරය ඔහුට හැදිලා උට අදහස් එනවා. මෙන්න මේ කාලෙට මට හිතෙනවා මේ කාලේ මේ පොල් ටික තුරණික වටිනවා. කුවක් ටිකක් මඩිය දාගන්න එකත් වටිනවා. මේ සුළු දේ වුණත් ඇති. බලාපුහම බොහොම ලාභෙට තියෙනකොට එයා දන්නේ නැති එකක් ලෝකෙ සිද්ධ වෙනවා. මොකද මොනවා හරි ඒව විශාල අත්‍යවශ්‍යතාවයක් කියලා තම මාස 4 5කින් හිඟ වෙනවා. හැබැයි කවුරුවත් දන්නේ නැහැ ඕක. අර බුද්ධියට හිතලා අදහසක් එනවා. මොකද අපිට මේ උඩින් මැත්තේ වැහිලා තියෙන මනස සුචරිතයට ඇරෙනවා. එක්තරා මට්ටමක්. සම්පූර්ණයෙන් එහෙම නෙමෙයි. ඒ විලාදි හැඟීමක් එනවා මෙන්න මේ වැඩේ කළොත් නම් ලාභයක් එන්න පුළුවන්. එහෙම එකක්ම හිතලා ඉන්නේ. එයයි රැකියාව නැත්නම් මොනවා හරි ව්‍යාපාරයක් කරන්න ඒකට අත ගහගුහම එහෙම පරිසරයක් එන්නේ එකක් මනසට හෝඩුවාවක් දැනෙනවා. එයා ඒ වැඩේ කරපුවා විශාල ලාභයක් එනවා. අන්න එහෙම මේ ලෝකේ ගොවිතැන් හෝ කරන වැඩ කොටස් රැකියාව වෙළඳාම් ආදී දීකින් හෝ ඔව් අත ගහන එකට අන්න එහෙම හේතුකාරකයකට දූසමාන මානසිකත්වයක් එනවා. හැබැයි එයාට තේරෙන්නේ නැහැ මං මේ අනාගතේ මෙහෙම එකක් වෙනවා කියලා හරියට දැකලා මේක පටන් ගත්තේ කියන්නේ. නමුත් හෝඩුවාවක් දෙයිලා තියෙනවා. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් එනවා ආර්ය මනසකට කරන කරන වැඩේ හරියන්න පටන් ගන්නවා. මෙන්න මේ ක්‍රමයකින් ධනාත්මක අගය කවුරුවත් දන්නේ නැහැ. බොහොම පිරිසිදුව ධනාත්මක වශයෙන් වැඩෙනවා. ওই ක්‍රමයට පහර ගහලා වෙනසුවල පස්සේ රාග දේශ මොහ නැන්නා ලෝභ දේශ මොහ බලපාලා ඒ තුල ඉඳන් ධනාත්මක චින්තන හදන්න හැදුවට කිසි දවසක ඕක ලෝකේ වෙලා නැහැ. වෙනවා වාගේ පේනවා. හුලම්බෝලි පුම්බනට පිම්බෙන ලුගුවට කට්ටක් ඇනිච්ච ගමන් තිබිච්ච දෙනක්වත් නැහැ. අන්නේ වගේ තමයි පේන්නේ. යම්කිසි දූෂ්‍ය මානසිකත්වයකින් අනු අසූරායින කාලා ලොකු වෙන්න හැදෙන්න පුළුවන්. කුලම්බෝලි පුඹනාව ලොකුට දැනෙනවා පොඩ්ඩ කාලයක්. බොහොම සුළු කාලයක්. ඒක හරි වයනිකයි පොඩ්ඩක් කට්ටක් ඇවුන ගම තිවිච්ච තැනක නෑ කුලම්බෝලි බක්ගල පිඹුලා ඉවරට මිවරයි. අන්නේ හැම දේවල් වලටපත් වෙනවා. නොකලපින්නා කෙනාගේ ධනේ විනාශ වෙන ක්‍රමවේදෙ පෙන්ලා තියෙනවා. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මත් වෙලා ඒ જાතියෙන් කටයුතු කළ යම් කෙනෙක් උසත් සත්ත්වයට පත් වෙන පුළුවන් කියන තත්ත්වයක් මවලා පෙන්නුවට ඒ වගේ තත්ත්වයකට අන්තිමට පත් වෙන ස්වභාවයේ වාතයෙන් ජලයෙන් ගින්නෙන් හොර හතුරන්ගෙන් ඒ වගේ විනාශ වෙනවා. රජුන් හෝ පැහැර ගන්නවා. ඔබොන්න සාලින් හරිය තත්ත්වය විනාශ වෙලා යනවා. තමන්ගේ කුලයේ වනසන්ඩ අඟුලක් වැනි එකෙක් උපදිනවා කුලයට. ඒක හරි විනාශ කරනවා. මේ ආකාරයෙන් සම්පත් විනාශ වෙලා යන ක්‍රම පෙන්නලා දෙනවා. මේක ඒක වෙනස් වෙන්නේ නැහැ කිහිමම තමයි යන්නේ. දැන් හොදට ඕක පැහැදිලි දෙයක් අපි බලමු හිතලා. දැන් මේ ඔය සූරණ ටිකට් සුවිපාදී වන්නා විකුණා ඉන්නවා. ඌරන් කුකුලන් හදලා එයා ආදිවාසීන් විකුණා හදලා ඉන්නවා. දැන් බුදුරන් වහන්සේ අහනවා ඔය ඌරු හදලා කුකුළු හදලා ජීවත් වෙන දෙන ඒ කාලෙත් ඔවා තිබුණා. ඔය මිනිස්සු වාහන තියාගෙන වාහනවල හැම යනවා හැම දැකලා තියෙනවද කියලා. නව බලනකොට ඒ ඔක්කොම අතලමල්. පව් මහා ගොඩක් කරගෙන තිනවා. ලෞකික වශයෙන් සම්පත්තියට හිමිකම් කරන්නේ හිමිකම් කියවෙන්නේ ලෝක සත්‍යයක් ගසා ගන්න මිනිස්සු ගසා කාලා ජීවත් වෙන දෙන විවිධ රසාවල් කරනවා. අන්තිම කාලේ බැලුවොත් එහෙම බලාපොරොත්තු වෙච්ච අගේ ලැබිලා නැහැ වෙච්ච දේකුත් නැහැ. පොඩ්ඩක් හිතලා බලන්නක මේ කාලේ වෙනකොට හොඳ ප්‍රසිද්ධ වෛද්‍යවරු ඉන්නවා. හම්බෙන්නේ ගාන ගිහින් බැලුවත් හවස් වෙනකොට සල්ලි කඳා. නව ටික කාලයක් ගියාට පස්සේ වෛද්‍යවරයා ගැන හොයලා බැලුවත් එහෙම ඉන්න දිහාකවත් හොයන්න බැහැ. බලමු මොකක් වෙලාද. ආරන්තියක්වත් නැහැ මහා විශේෂ වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරිය ගැන. පස්සේ හොයලා බලන කොහේ හරි කුලියට කොහේ කාමරයක් කරගෙන කාලය ගත කරන කොහේ ඉන්නවද කියලා හොයන්න බැහැ. බොහොම මේ කිසිම ප්‍රසිද්ධතාවයක් නැහැ. මෙහෙ විනාශයලා යනවා. අයිත්‍යයෙන් අසාධාරණයෙන් ගත්තොත් එහෙම වෙනවා. තව වැදගත් දෙයක් තියෙනවා. සාමාන්‍ය මේ ළමයින්ට උගන්වන ඉස්කෝලේ ඉන්න ගුරුවරු සෑහෙන දුරට මේ ලෞකිකත්වයේ තුල එක්තරා හික්මීමක් පුහුණු කරමින් තවනුතේ හික්මීමක ඉන්න අය. අවැඩ අසාධාරණ කියන්නේ හුඟක් අඩුයි. හැබැයි ලැබෙන පඩිය බැලුවත් එහෙම අනික් ඔක්කොට වඩා අඩු පඩියක් තියෙන, වැඩි හරියක්ම තියෙන ගුරුවරුන්ට පඩි අඩු පඩියක්. ඔයිටලා පඩි ගන්න අය ඕන තරම් ඉන්නවා සංස්ථාවල වැඩ කරන තැන්වල. ගසා කණ්ඩ අවස්ථා තියෙන ළමයින්ගේ ගසා කණ්ඩ යාර ගුරුවරු. පුංචි පඩියයි හම්බ වෙන්නේ. ඇඳුනුත් බොහොම සීමා සහිතයි. නමුත් බලන්න හොයලා හිටන් අවුරුදු 50ක් 60ක් ගියාට පස්සේ ගුරුවරයාගේ ස්වභාවය බැලුවොත් කොහොම හරි ඉඩම් කෑල්ලක් හරි අරගෙන හදාගෙන ඔක්කොම කරගෙන ගෙයක් දොරක් හදාගෙන මොනවා හරි තමන්ගේ පවුලේ ඉන්නගේ වැඩ ටිකක් කරගෙන බොහොම සාමයෙන් ඉන්න පුළුවන් මට්ටමක් තියෙනවා. යා දීලා තියෙනවා. ඔය ඕන තරම් ගසා කන්න පුළුවන් ලක්ෂ ගණන් ගසා කන්න පුළුවන් ස්ථාන තියෙනවා. ඒවෙන් ගන්න එක ජීවිතේ අවසාන කාර්ය බැලුවොත් එහෙම ධන හම් වෙලා නැහැ. රිනේ රිනේ වලට ගිහිල්ලා ඉන්න තැනක් නැහැ සමහර ලාවට. සමහර අතලමං වෙලා දරුවෝ හලකන්නේ නැහැ. නෑදෑය පිළිගන්නේ නැහැ. අන්න එහෙම තත්ත්වයන්ට පත් වෙච්ච හොඳට පැහැදිලිවම සමාජයේ පේන්න තියෙනවා. දැහැමින් සාධාරණයෙන් කටයුතු කරන අය ඉන්නවා. දැන් මේ කාලේ වගේ නෙවෙයි යම් කිසි කාලෙක හිටියා ඔය පාරම්පරික වෛද්‍යවරු. බේත් හේත් ගැනීමට දිබ්බ හුරුල්ල ගන්නවා මිසක් තියෙන හැටියට බේත් හරි හදලා දෙනවා මිසක් ආයතරයක් මට මෙච්චර ලැබෙන්න ඕන කියන අදහසක් තියා හුරුල්ල දිහා බලන්නේ නැති වෛද්‍යවරු හිටියා වේද මහතුරු ඉස්සර. ඒ වේද මහතුරුන්ගේ ඉඩකඩම් බැලුවාම ගස්කොළන් වල සසිරිකත්වය බැලුවාම සාමාන්‍ය අපි කතාවල ඉන්නවා දිව්‍ය විමාන වායි කියලා. ඒ ස්වභාවයක් තියෙනවා. පරම්පරා ගානක් ඒවා පිහිටනවා. විනාශ වෙලා යන්නේ. අර අනික් ඒවා වාතයෙන් ජලයෙන් ගින්නෙන් හොරහතුරන්ගෙන් රජවරුන්ගෙන් ඔය ආදී වශයෙන් විනාශයටපත් වෙනවා විවිධ ක්‍රමවලින්. ඒක හොඳට පැහැදිලිව වෙනස තියෙනවා. ඉතින් ධනාත්මක අගේ ගන්න ඕන නම් අලෝභ ආදේශ අමෝහයෙන් ධනාත්මක වෙන්න ඕන. ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් ධනාත්මක වෙනවා කිව්වොත් ඒක නිකන් පුහු කතාවක් විතරයි. ධනාත්මක වෙන්නේ අලෝභ ආදේශ අමෝහ. ඍණාත්මක වෙන්නේ ලෝභ දේශ මෝහ. මේ බුදු පියාණන් වහන්සේ පෙන්නපු ওই ධර්මයෙන් අහකට නම් ධනාත්මක කරන්න බෑ. සද්ධා ධනං සීල ධනං හිරි ඔත්තප්පියන් ධනං සුත ධනංච චාගෝච පඤ්ඤා මේ සප්තවන් ධනං කියලා බුදුරන් වහන්සේ ධනාත්මක අගයක් පෙන්නු. ඔන්න ඔය හතේ. ওই ධන හත තියෙන කෙනා පොහොත් මිස දුප්පත් වෙන්නේ නැහැ. ඊයල ධන බලයේ හැදෙනවා. කුල බලයේ ඒ වගේම සේනා බලයේ ආදී සියලු බල විහිදෙනවා. කවදාවත් එයා පැත්ත තමන්ට පහත තමන්ට බෑ. ওই தත්ත්වයේ මේ හෙළදිව තියෙන තාක්කල් කිසිම කෙනෙකුට හතරේට යටත් කරන්න බැරුව ගියා. සත්‍රීකත්වයේ සම්පූර්ණ සකස් වුණා. මේ ලංකාවේ තියෙන කුමුරු වල ඒවැත් තිබුණ ආදායම මේ ලංකාවේ ඉන්න කෝටි ගානක් සෙනගත් භුක්ති විදලා රට යවන්න තියන් තිබුණා කියලා දාත් ඉතිහාසගත කතාවේ තියෙනවා. පරකුම්බාර රජුරුවන් කාලේ වෙනකොට කෝටි පහක් මේක හෙනග හිටියලු පිටරටත් හාල්යවලු ඔය ආදි වශයෙන් කියලා ඉතිහාසගත කතා සත්‍රීකත්වයේ උපරිමයට ගිය අවස්ථාව ගැන. ඒ කාලේ වෙනකොට බුදුදහම බොහොම බැබළුවා. මිනිස්සු අතරේ වෙන අන්‍ය පරදේශක්කාර ආගම් ආදියක් මෙහෙට ආරවවත් තිබුණේ නැහැ. පෞකාලික තමයි වනික් රටවලින් සම්බන්ධ කරලා ගතිසිරිත් ඔක්කොම පරගති විදිහට අරගෙන සකස් වුණේ. ඒකේ විපාක වශයෙන් අද අපිට විඳින්න වෙලා තියෙනවා. කෙලවරක් නැතුව ගහක් වලක් හිටවල ගෙඩියක් හදාගන්න නිදහසේ බෑ. හැදෙන්නේ නැහැ. එදා එහෙම එකක් තිබුණේ නැහැ. එච්චර කාලයක් නෙමෙයි දැන් අවුරුදු 50කට ඉස්සෙල්ලා අපි කුඩා කාලේ අපිට මතකයි. අපේ මව් වරු එදා හදලා තිබුණා වැටකොළු වෙලක් හිටවල එනම් පොල් අත්තක් ගහලා තියෙනවා. ආයි පොරක් ගියන දෙයක්ුත් නැහැ මොකුත් නැහැ. පොල්ලත් යනි පැත්තේ ගියා ඕන තරම් ගෙදෙට කණ්ඩ බොණ්ඩ ඕන තරම් කරල් කඩා ගන්න එක ඉල්ලෙක්වත් ගහන්නේ. අපි දැක අද්දැකි. එක වේතක්වත් ගැහුවෙත් නැහැ. රට හොර කියලා රසායනික හොර දැම්මෙත් නැහැ. මේ ඉන්න ස්ථානයේ ඉඩම් වලත් මේක හිරලා තියෙනවා එහෙම. ඒවට ඒත් මොකද ඒ කාලේ වල එහෙම එකක් තිබුණා. ඒ කාලේ වල දූෂ්‍ය මානසිකත්වය වැඩි හරියක් ආවේ අවුරුදු 50කට මෙහා පැත්තේ. ඕක හැදෙන කාලේ එනකොට ඔන්නේ රූපවාහිනී යන්ත්‍රයත් එක්කලා හුඟක් වැඩි වුණා. බොහොම වැදගත් වෙලා ගන්න තියෙන එක ගන්නේ මහා කැත වැඩ වලට. නරක නෑ ඒක. බොහොම හොඳයි වැදගත් දේට ගන්නවනේ. බොහොම නීච වැඩ වලට කාමයන් කුලප්ප කරලා රාග දේශ මොහ අවශ්‍යන જાතිය වැඩ වලටම තමයි අරගෙන ලෝකයා පොළඹවලා තියෙන්නේ. මානසිකත්වයේ ළමයාගේ පටන් ගන්න දූෂණේ වෙලා ඉවරයි ඔය ප්‍රශ්නේ උඩ. රාග දේශ මොහයන්ගේ දූෂණේ උදාහම මානසිකත්වයක් ඇති දෙනක හරියන්නේ නෑ. කියවු දහම විනාශ වෙනවා. ඒක දවල හරිනවා. දැහ ගන්නවා විනාශ කරනවා කියන්නේ ඒකයි. කියවු දෙයින් ප්‍රයෝජනෙට ගන්නේ නැතුව ධර්මයෙන් අහක කටයුතු වලට බහිනවා. එහෙම ධර්මතාවයක් ලෝකේ තියෙනවා. කවුද කිව්වේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලෝකේට සත්බසක් දුන්නේ බුදුරජාණන් වහන්සේ බෞද්ධයින්ට. ඒ බෞද්ධත්වයේ තමයි 100%ක් තිබුණේ මේ හෙළදිව. ඒ තියෙන කාලේ කියාපු දේවල් පවු කාලෙකදී පරදේශක්කාර ගති ලස්සන ගත්තාම දවා හරිනව ලැහැ ගන්නවා ඉවත් කර දමනවා. කී දේ දැහැ ගත්තාම තමයි කී දැහැවා තමයි කී දැහැවා වුනේ ගති හටගන්න හේතුව. මේ පරිච්ඡ සම්පන්න ක්‍රමවේදයක් මේ කාලේ වැහිලා තියෙන්නේ. බුදුරන් වහන්සේ දේශනා කරනවා දූෂ්‍ය මානසිකත්වය නිසා වැහි වලාකුල් පවා දූෂ්‍ය වෙලා යනවා. කලට වැහි වහින් නැතුව යනවා. එතන සූරම් පහරවල් වෙනස් වෙනවා. ඒ වගේම අවසේ සත්‍ය පෝෂණය නැති වෙලා යනවා. ඒ නැති වෙලා ගිහිලා ඉතින් දුර්වල ආහාර හැදෙනවා. ඒවෙන් ජීවත් වෙන්න ගියාම නොයෙක් ආකාරයෙන් වසවිස කැවෙනවා. ඒක දිරවල් නැතුව ගියාම ශරීර දුර්වල වෙනවා. විවිධ ලෙඩ රෝග වලට වාජනය වෙලා සමාජයේ පිරිහිල යනවා. මේ දේශනාවේ පැහැදිලිව තියෙනවා. ඕකත් පරිච්ඡසමුප්පාදන ක්‍රමවේදය. ඕක විග්‍රහ කරන්න නැතුව කාලයක් හංගලා තිබුණාම මේ බාහිර ලෝකේ ස්වභාව ධර්මයේ කියන එකින් හැදෙනවා මිසක් එහෙම පින්පව් වලින් හැදෙන්නේ නැහැ කියලා පින්පව් විඳින්න සත්‍යයට විතරක් සීමා කරලා තියෙන ලෝක හැදෙන එකට සම්බන්ධ නැතුව. අර කියපු දහම විනාශ වෙලා යනවා. ඉතින් කාලයක් යනකොට මොකද වෙන්නේ? එදානම් අවංකවම මට පුළුවන් හරිය මම කරනවා මිසක් මට බැරි ඒවා කරන්න ඕනේ නැහැ හොඳනෑ කරන්න යන්න. මහා අපරාධය සමාජයේ කෙරෙන්නේ කියලා. අර අවංක හිතට වැටහිලා තිබුණා. ඒ තිබිච්ච වැටහීම කාලයක් යනකොට නැති වෙලා ගියා. ඉතින් මගේ දැනීම හැටියට මට තියලා පොඩ්ඩ තමයි කරන්න පුළුවන්. ඒ වුණාට මොන විදිහකින් හරි කියලා මම ලොකු තැනක් ගන්න ඕනේ. Tamante කරන්න බැරි වැඩේ රද කරලා තත්වරාණාන්තරයක් රජී තානාන්තරයක් ගන්නවා. නියපොත්තෙන් කොණිති ගහන්න විතරයි පුළුවන්කම තිබුණේ. අගින් කරන වැඩ කරන්න යනවා. තත්වරාණාන්තරිය ගත්තා යම්කිසි උපක්‍රමශීලීව. නියාංග කළා. නියාංග වුණේ කී විපාකේ තමයි නියඟ. ඔය වචනේම තියෙනවා නියඟේට. යම්කිසි කෙනෙකුට තිබිච්ච ඉඩක් තිබුණා. හිමිකාරයාට ඉඩ ඉවත් කරලා ඔහුට ඉඩක් නැහැ දැන්. ඉඩ වරලා. ඉඩ වරපුවාම ඉන්නේ තමයි ඉඩවරේ. ඔය බුදුරන් වහන්සේ දේශනා කරපු දහම අනුවම කිව්ව වචන අපේ භාෂාවේ තියෙනවා. එහෙම කරපුවාම එහෙම එකක් හට ගන්නවා. පිට ආරයට වැඩ කරනවා බෞද්ධ ආරයහ කරලා. පිට ආරයට ගිය තැන් පටන් පිට ආරයෙන් පටන් ගත්තා. විශ්වය වෙනස් වෙලා යනවා විදියට. ඒ වචනේ වතිරීම තියෙනවා. දැන් පිටාරේ මොකද්ද? නියගේ මොකද්ද? ඉඩවරේ මොකද්ද? ඒවැය ස්වභාවය දැන් ඕකෙන් පේනවා. ඉතින් මෙහෙම ක්‍රමයක් තිබුණා. මේ පද නිරුක්ති අහ කරලා දාලා මේවා ගන්න ක්‍රමීත් අහ කරපුවාම මේ වටේදී උමතු ප්‍රාකෘත කියයට මේ අයින් කළ දැමීමට පස්සේ දහම් මග වැහිලා ගියා. අද සුද්ධ කරගන්න බෑ ඔය හේතුවෙන්. නරක පැත්ත අතහැරලා දැමනම් ওই જાතියෙන් ලෝකෙට විනාශයක් වෙන්නේ නැහැ. එහෙනම් සසිරීකත්වයට මග පෑදෙනවා. අලු පාරුවා කාටවත් වෙන්නේත් නැහැ. මෙන්න මේ જાතිය ඒවා තමයි සකස් වෙලා ඉන්නේ. විවිධ ඌනතාවයන් ලෝකෙට ඇති වෙනවා, ඇති කරනවා. එක්කෙනෙක් වාසියට තමන්ගේ කොට ලොකු කරනකොට තව කෙනෙකුට ඌනතාවයක් ඇති වෙනවා. ඌනතාවයට කටයුතු කරපුවාම උණ නැමැති රෝගයට තමයි ලෝකෙට අවසින් පරිසරය හැදෙන්නේ. විවිධ ඌන වර්ග හැදෙනවා. ඌනතාවේ රෝග. ඉතින් මෙහෙම ක්‍රමයක් තියෙනවා මේ විශ්වය හැදෙන අපි තුළ තිබෙන ගති ලක්ෂණ අනුව. ඒවද වැහිලා තියෙන නිසා මේවට මුල හොයන්න බෑ. ඒකේ ස්වභාවය ගහක කඳ තියෙනවා. මුළු ගහ දරා හිටින්නේ කඳ නිසා. ඒ වගේ ගෙදරක ඉන්නා ප්‍රධානී ප්‍රධානියාගේ වැඩ පිළිවිල නිසා තමයි පවුල දරා සිටින්නේ. පවුල නැමැති වෘක්ෂයේ. අර පොඩි එවු මොකද කරන්නේ? ඕකට එහෙන් විදලා මෙහෙන් විදලා තාත්තගේදී හොරකම් කර ඉන්න මංකොල්ල කාගෙන හැංගිලා පැනලා ගිහලා තමයි වීදම් කරගන්න. කඳට පණුව ගහලා කඳ පණුව කාලා. අර පවුල නැවති වෘක්ෂයේ වළඳ බෑදෙන් දරා හිටින නායකයාට පහර ගහනවා ගෙදර ඉන්න අනික් අය. ඕක දුෂ්චරිතයක්, නොගැලපෙන එකක්. කඳපණ රෝගයෙන් වේරඬ බැරි වෙනවා, කඳපණ වහනවා. අපි පෝෂණයට පහර වදින දෙයක් ලෝකෙ නිර්මාණය වෙනවා. දූෂ්‍ය මානසිකත්වයේ හැටි. මේවා දකින්නේ මේවා පරිච්ඡසමුප්පන්නයි. පරිච්ඡසමුප්පන්නතාවය වෙන්නේ නරකට නරක හොඳට හොඳ සකස් වෙන ක්‍රමයේ ඕකයි. එහෙනම් අපි දකින්නේ මේ ලෝකෙට මේ જાතිය රෝගාබාධ ගස්කොළන් වල බෝ වෙන්නේ මොකද? මේ මේ නරකේව හරියන්නේ මොකද? හොඳ එක හැදෙන්නේ නැත්තේ මොකද? අන්න ඒකට හේතුව මේ මිනිස්යාගේ තිබෙන්නා වූ ආධ්‍යාත්මිය තුළ තිබෙන ගුණ වගාවේ හැටි. ওই ගුණයයි ඔකට කියනවා වගාව කියලා. ගුණ වගාව. බාහිර ලෝකෙත් වගාව හා සම්බන්ධයි. ආධ්‍යාත්මික ගුණ වගාව වැඩි වෙනකොට බාහිර ලෝකේ කෙත් වගාවත් බොහොම සශ්‍රීකයි. ඉතින් ඔහොම ස්වභාවයක් තියෙනවා. ඒ ඒ තිබෙන්නා වූ ස්වභාවය තමයි අහක් කරලා තියෙන්නේ. අපේ හෘදයේ වස්තුව, වත්ත, හදවත. අන්න වත වත්ත කර මුල් කරලා පෙන්ලා දුන්නා හෘදයේ තියෙන ගුණ ලක්ෂණ. ඒවා නිකන් නෙමෙයි පදවලට සමාන සම්බන්ධ කරලා බාහිර ලෝකේ සහ අභ්‍යන්තර ලෝකේ පද සමාන කරලා පෙන්ලා තියෙන පද හැදිලා තියෙන ඒ හේතු ඇතුව. එන හදවතේ දිවෙන ගතිය තමයි අපේ වත්තේ තියෙන්නේ. හදවත හොඳට තිබුණොත් විහිදෙන ශක්තිය පිරිසිදු වත්තක් හදන්නත් හේතු වෙනවා. ඒකි ගස්කොලන් ශාස්ත්‍රීය කරන්න හේතු වෙනවා. ඒ බුදුරන් වහන්සේ වෙන්නව සියල්ල සංකතයි පරිත්‍යාගම්පන්නයි කියව ධර්මයේ තෝරාගත්තා නම් අපිට අද මහන්සි වෙන්න විදිහක් නැහැ. ජීවත් වෙන්න දැන් මොකද ඊළාට කරන්නේ? දැන් ඉතින් කඩපණුව විදිනවා. ඒ වගේම මේ මේ ඉල්ලෝ ගහනවා. ඔය ආදීය කොහොමද අපි නැති කරගන්නේ? මොනවද මේකට ගන්න බීත් වර්ග රසායනී කියලා වාහකාලා මැරෙන්නේ හොයන්න ඕනේ නැහැ. බුදුරන් වහන්සේ කිව්ව ධර්මය අරගත්තා නම් ගන්න කැමති නැහැ. ඒක කියන්නවට කැමතිත් නැහැ. ඒක කියන්න ගියොත් ඕම් බුදුබණ කියලා අමුතු જાති ඒවා කියනවා. මොනවද මේ කියන්නේ? මෙච්චර කාල පොතකවල් නැති ඒවා. මේ ආදිවාසීන් අර වටිනා දහම් වහලා දානවා. හැදෙනවා නම් හැදෙන අයට හරි වැදගත්. ඒ ධර්ම මාර්ගයේ අරගෙන කටයුතු කළොත් ඔය ප්‍රශ්න එකක්වත් නැහැ. අර මුල් කාලෙ තිබිච්ච සසිරීකත්වේ නැවත එනවා. ඒක දේශනාවේ පැහැදිලිව පෙන්ලා තියෙන දෙයක්. නමුත් ඔක වහගෙන තියෙන විදිහට. ඉතින් දකින්න ඕනේ මෙන්න මේ විදිහට මේ ආර්ය මාර්ගයේ පූර්ණිය කරගෙන යනට ධනාත්මක චින්තනයේ විතරක් නෙවෙයි ධනාත්මක ක්‍රම රටාවක් තමාගේ පටන්ගෙන විශ්වයේම ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක කියලා ධන ලබා දෙන ක්‍රමය ඕකයි. ඉතින් ඕක හක් කළා ඔය මොනවා කිව්වත් අන්තිමට හරියන්නේ නැහැ. ධර්මයට විරුද්ධව කතා කරපු ওই ධනාත්මක චින්තනයේ පෙන්නපු පුරෝගාමීව කටයුතු කරපු අයගේ ජීවිත ගැන පොඩ්ඩක් හොයලා බලන්න. අවසාන ජීවිතයේ තමාගේ ගෙදර ඉන්නත් නැහැ අයිට. ආගිය අතකුත් නැහැ. මහා දුක් විඳලා වහින්ත විදිහට ඉඳලා මැරිලා යන්න වෙලා තියෙනවා. කොච්චර ධනාත්මක කරුවත් අවසානයි. මොකද හේතුව ධර්මයට විරුද්ධව චින්තන හදන්න ගිහිලා කවදාවත් හරියන්නේ නැහැ. ධර්මයේ විනාශ කිරීමේ විපාකේ තමන්ට භුක්ති විඳින්න වෙනවා. ඉතින් ඔක හොඳට තේරුම් අරගන්න ඕනේ. ඔක අත්දකිලා හොයලා බලන්න මේ ධනාත්මක චින්තනය ගැන කියමු කතා කරපු අය විශේෂඥ බුද්ධලේ වගේ දා හිටපු අය වයසට ගිය කාලේ වඩා හොයලා බලන්න විමර්ශනය කරලා ඉන්නවද ධනාත්මක දැනක කිය. පැහැදිලිව වෙනයි වෙනස. එහෙනම් ධනාත්මක වෙන්නේ කවදා හරි ශ්‍රද්ධා ධනං සීල ධනං හිරියොත් අප්පියන් ධනං සුත ධනං තාගෝච පඤ්ඤාමී සප්තමන් ධනං කියන මේ බුදුරණන් හතේ වෙනව 17 යම් කෙනෙක් ළඟ තියෙනවා නම් එතන පටන්ගෙන ඔහු ධනාත්මක චින්තනයේ වැඩෙනවා. ඔහු පරාජය කරන්න කාටවත් බෑ. ඉතින් ඕක සමාජයේ කවදා හරි ජයගත්තා නම් එදාට මේ සමාජයේ निराයාසයෙන් ගොඩ එනවා. ඒකයි කාරණේ. ඔබ තෝරා ගන්න ඕනේ.